ඉතින් අපි දහමත් එක්ක ගලපලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා? ඒ තමන් හොයාගන්න ඕන, කාගෙන්වත් අහලා ඔක තේරුම් ගන්න බෑ. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකන් නුවණ වඩන්න විදිහක් තියෙනවනේ නේද? ඒත් එහෙම වඩාගෙන යනකොට අවබෝධ වෙන දෙයක් මිසක් මේක මෙහෙමයි කියලා අහගෙන වැඩන්නේ. ඒත් අපි බලන්න ඕන අපිට සතර මහා ධාතුව කොහේ හරි තියෙනවා කියලා හිතෙනවා නම් ඒක හිතුනේ කොහොමද? ඒ හොයන්න විදිහ කියා දීලා තියෙනවා නේද බුදුරජාණන් වහන්සේ නේද? ආයතන වශයෙන් දකින්න, ස්කන්ධ වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න, ඔයා ඒ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න විදි කියලා තියෙනවා. ඒකට මොකක් හරි තියෙනවා කියලා දැනගත්තා නම් දැනගත්තේ කොහොමද කියලා තමන් නුවණින් හොයන්නවා. අපි දැනගත්තු දෙයක් ගැනනේ කතා කරන්නේ නේද? දැනගත්තු දෙයක් ගැන කතා කරනකොට හොයන්න ඕන මේක මම දැනගත්තේ කොහොමද? කවුද මට මේක කිව්වේ? කියා දුන්නේ? නැත්තම් මොනවයින්ද මේ විදිහට හිතන්න පුරුදු වුනේ? ඒකට ඒවයි ඇත්ත නැත්ත හොයන්න ඕන. ඒක Tamanට අයිති වැඩක්. නේද?
දැන්
ඒ හේතු ඉතින් එක එක විදිහට හොයාගන්න පුළුවන්. කොහොම හිතුවත් දැනගෙන තියෙන්නේ උගන්නපු අයද Tamanda? Tamanda. මම දැනගත්තා නම් ඒක මගේ වැඩක් මිසක්. හරිද? වෙන අයට කියලා වැඩක් නැහැ. අපි හොයන්න ඕනේ අපි මේක දැනගත්තේ කොහොමද? ඒකට ඒක ඇත්තද? ඒ දැනගන්න උදව් වුණ හේතු ටික හොඳට නුවණින් හොයලා බලන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි දැනගත්තු දෙයටනේ අපි ලෝකය කියලා කියන්නේ. දන්න ඔක්කොම එකතු කරාම ලෝකය. ලෝකය කියන්නේ දන්න. එතකොට ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක හටගත්තේ කොහොමද? නැත්නම් ලෝකේ Nirodhe නැත්නම් ලෝකේ කෙලවර මොකද්ද කියන එක ඒ සඳහා තියෙන මාර්ගය මොකද්ද? ලෝක හොයන්නත් ඕන. හොයන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝහිතස්ස සූත්‍රයේදී බාහිරෙන් හොයලා නම් ලෝකේ ගැන කවදාවත් අවබෝධ කරන්න බෑ. ලෝකේ මොකද්ද කියලා දැනගන්නත් බෑ, ලෝකේ කෙලවර දකින්නත් බෑ, ලෝකේ හටගත්තේ කොහොමද කියලා දකින්නත් බෑ, ලෝක Nirodhe දකින්න බෑ. හැබැයි ඔය ටික කරන්නේ නැතුව නිවන් අවබෝධ කරන්නත් බෑ. දුක නැති කරන්නත් බෑ. ලෝකය ගැන හොඳට පිරිසිඳ දැනගන්න. එනවා ඒක හොයන්න කිව්වේ කොහෙන්ද? බඹයක් පමණ ශරීරය තුල. ඒ එහෙම කිව්වේ ඇයි කියලා Tamanට නුවණක් එන්න ඕන. ඒ නුවණ එන්නේ ප්‍රඥාව වැඩි වීමත් එක්ක. නේද? නිකං කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඇයි මේ එළියේ තියෙන ලෝකෙ එළියෙන් හොයන්න එපා කිව්වේ? කියන එක. ඒකට ලොකු ප්‍රඥාවක් එන්න ඕනේ. ප්‍රඥාව එන්නේ බුදුදහම අහලා දැනගත්තු කෙනාට. දන්න දකින කෙනාට. මොකද බුදු කෙනෙකුට විතරයි ඒව අවබෝධ කරන්න පුළුවන්. ඔයත්ත දකින්න බෑ වෙන කෙනෙක්. බුදු කෙනෙක් සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන මේ අනිත්සත්වය මෝඩකමට මේ මුලාවේ වැටිලා දුකටපත් වෙලා ඉන්නවා කියලා දැකලා අනුකම්පාවෙන් තමයි මේක දේශනා කරන්නේ. ତେරට ඒ කැමැති කෙනෙකුට අවස්ථාව තියෙනවා ඒක අහලා නුවණින් හොයන. මේ නුවණින් හොයන්න විදි කියා දීලා තියෙනවා. ඒක තමයි මේ ධර්මයේ කියන්නේ. ତେරට මූලික වශයෙන් අපි දන්නවා ඔය ස්කන්ධ වශයෙන් බලන්න කියනවා, ධාතු වශයෙන් බලන්න කියනවා, ආයතන වශයෙන් බලන්න කියනවා. එක එක එක්කෙනාට ඉතින් එක එක ඒවා පහසු වෙන්න පුළුවන්, වැටහෙන්න පුළුවන්. සමහර ඒවායින් වැටහෙන්නේ නැහැ. හ්ම්. ඒ තරම් අපේ දෘෂ්ටි බලවත්, කෙලෙස් බලවත්, සංසාරය ආපු පුරුදු බලවත්. නේද? අපිට හිතන්නේම අපි පුරුදු කරපු ඒවා ඇත්ත කියලා. සංසාරය ආපු පුරුදු ඇත්ත කියලා හිතන විදිහට තමයි අපේ හිත සකස් වෙලා තියෙන්නේ. ඒකට බුදුදහමක තමයි පෙන්වන්නේ මේ ලෝකය ඉක්මවා යන විදිහක්. ඒකට කියනවා ලෝකෝත්තර ඥානය. එතකොට මේ ලෝකෝත්තර දැක්ම නැත්තම් සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් දහමක් අහලා තේරුම් ගන්නවා. දන්න දකින්න කෙනාට ඥානං පස්සං යථා භූතං. ඇත්ත ඇති හැටි දන්න දකින්න කෙනාටයි සම්මා දිට්ඨියෙන්. සාමාන්‍ය කෙනා අඥානං අපස්සං යථා භූතං. ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ දැකලත් නැහැ සාමාන්‍ය කෙනා. බුදුදහමක් අහලා තේරුම් ගත්ත නැති කෙනා. ඒත් අපිට දහමක් අහන්න ලැබුණ වෙලාවේ අපි ගන්න ඕන ප්‍රයෝජනය තමයි ඒ දහම අහලා දකින්න ඇත්ත ඇති හැටි එකට අපේ ප්‍රඥාව දියුණු කරගන්න ඕන. නේද? සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය කියන්නේ ඒකට ලෝකේ ඇති හැටි ඇති ඇත්ත ඇති හැටි දකින නුවණක්. හරි දැක්මක්. මොකද සම්මා දිට්ඨිය මුල් කරගෙන තමයි මාර්ගයේ වඩන්න පුළුවන්. මේ අවබෝධ කරගන්න මාර්ගයේ වඩන්න පුළුවන්. ආර්ය මාර්ගයේ වඩන්න පුළුවන්. අරිෂ්ඨාංගික මාර්ගයේ වඩන්න පුළුවන් සම්මා දිට්ඨිය තියෙන කෙනාට. ඒක තමයි කියන්නේ දැන් අපි මොනව හරි දැනගත්තේ කොහොමද කියන එක. නුවණක් එන්න ඕන මොනව හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ආයතනයක් කරහා. වෙන දැනගන්න විදිහක් නැහැ. විඥානයකට පහළ වෙන්න විදිහක් නැහැ ආයතනයක් නැතුව. ඉතින් අපි දන්නේ විඥාන 6යිනේ. ඊට අමතර විඥානය ගැන දන්නේ නැහනේ නේද? ඒ හැම විඥානයක්ම හටගන්නේ ආයතනයක් මුල් කරගෙන. ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය, දිව, ශරීරය, මනස. ඔය හය මුල් කරගෙන පහළ වෙන විඥානකින්මයි මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. හරි. අප තමයි සාමාන්‍ය කෙනාගේ ස්වභාවය. සංසාරේ මෙච්චර කල් ඇවිල්ලා තියෙන්නේ ඔය විඥාන හයෙන්. දැනගත්තු දේවල් උදව් කරගෙන. නේද? එතකොට ඒවයි ඇත්ත ඇති හැටිද දැනගෙන තියෙන්නේ. නැත්තම් විඥානේ මායාකාරී ස්වභාවයෙන් කියපු දේවල්ද අපි පිළි අරන් බාර අරන් තියෙන්නේ. කියන එක හොයන්න. ඒක හොයන්න තමයි අපි දහම උදව් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විඥාණය කියන්නේ මායාකාරී. කවදාවත් ඇත්ත කියන කෙනෙක් නිවි. මායාකාරී. ඒකට මේ මායාකාරී ස්වභාවය අඳුන ගන්න ඕන. අඳුන ගන්න පුළුවන් ප්‍රඥාවෙන් විතරයි. විඥාණය කරන මුලාව, මායාව අපි රවට්ටන හැටි. අඳුන ගන්න පුළුවන් ප්‍රඥාවෙන් විතරයි. එකත් අනුන්ගේ නෙමෙයි තමන්ගේම ප්‍රඥාව. නේද? තමන්ගේ ප්‍රඥාව වඩා ගත්තොත් තමයි ඇත්ත දකින්න පුළුවන්. පහළ වෙනවා නේ අපි ඒක දියුම් කරගන්නවා. ඉබේ පහළ වෙන්නේ. ඇති කරගන්නවා. වඩන්න ඕනේ. මුලාවේ ඉන්න කෙනා ඇත්ත දැනගන්න නම් නුවණ වඩන්න වෙනවා. ඒ නුවණ වඩන්න ක්‍රමේ තමයි සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ. ප්‍රඥාව වඩන ක්‍රම. සුතමේ ඥානෙ කියන්නේ මොකද්ද? අහලා දැනගන්න. අහලා කිව්වහම අහන්න පුළුවන්, කියවන්න පුළුවන් නේද? බාහිරෙන්. මට තව නමක් දෙනවා පරතෝ ഘോഷ. පිටින් දැනගන්නවා. හැබැයි ඒ ඇහුගට කියවුවට එන්නේ සුතමේ ඥානය. නේද? පිටින් ගත්ත දැනුමක් කාගෙන් හරි අහගත්තු දෙයක්. ඒතර ඒක තමන්ගේ නුවණක් කරගන්න තව වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි චින්තාමය ඥානය නේද? චින්තාමය ඥානය කියනකොට ඔබ ගැන හිතන්න වෙනවා. නේද? නුවණින් විමසන්න වෙනවා. ඒකට අයිති සාකච්ඡා කරන කෙන එක. තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නත් පුළුවන්. ඒ අහපු දේ ගැන තමන්ට අවබෝධෙන්න තව අයෙක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒවා දන්න අයත් එක්ක සාකච්ඡා කළොත් ඒක උදව් වෙනවා තමන්ට. එතකොට ඒ සුතමේ ඥානය චින්තාමේ ඥානයක් කරගන්න පුළුවන්. චින්තාමේ ඥානයක් කරගත්තු කෙනාට ඒක තව හිතලා දැනගත්තොත් ඇත්ත ඇති හැටි ප්‍රත්‍යක්ෂ කළා වෙන්නේ නැහැ. නේද? අපි දැන් මොකක් හරි ගැන අහලා කාගෙන් හරි ඔය ඔස්ස ළඟහරු ලෝකෙ ගැන එහෙම අහන්න ලැබෙනවා නේද? ළඟහරු ලෝකෙ ගැන දන්න ඔක්කොම අහලා දැනගත්තු ඒවානේ සුතමේ. මේ Taman දන්නා වගේ කතා කරන්න පුළුවන්. එනකට අපි දන්නවා ඕක සුතමේ ඥානය. කවුරු හරි කියපු කොහෙන් හරි ගත්තු දෙයක්. නැතුව තමන් ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් නෙවෙයි. නේද? අපිට ලෝකේ ගොඩක් කලාවට අහන්න ලැබෙන්නේ ওই වගේ දේවල්. දන්නා වගේ කිව්වට නේද? තමන් ඔක්කොම දන්නා වගේ තමයි කතා කරන අය කියන්නේ. කිව්වට ඉතින් නුවණ තියෙන කෙනා දන්නවා මේක සුතමේ ඥානයක්ද චින්තාමේ ඥානයක්ද අර ප්‍රත්‍යක්ෂ නැත්නම් භාවනාමේ ඥානයක්ද කියන එක. තමන්ට නුවණින් බැලුවොත් හිතා ගන්න පුළුවන්.
චින්තාමේ ඥානයයි
භාවනාමේ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඇත්ත ඇති හැටි ප්‍රත්‍යක්ෂ වෙනවා. චින්තාමය ඥාණයෙන් හිතා ගන්නවා විතරනේ. එහෙම වෙන්නේ නැති කියලා අපි අපිටත් නිකන් එකඟ වෙන්න පුළුවන්. නේද? අපි කියන එකට අපි හදාගෙන තියෙන කන්සෙප්ට්ස් වලට හරියනවා. චින්තාමය කියන්නේ. එහෙම වුණාට ඒක ඇත්ත වෙන්නම ඕනේ නැහැ. නේද? ඇත්ත කියලා හිතාගෙන හිටියටම ඇත්ත වෙන්න අවශ්‍ය නැහැ. වැරදි දෙයක් ඇත්ත කියලා හිතාගෙන ඉන්න පුළුවන්. එහෙම තමයි මේ ලෝකෙට අයිති නුවණ ඒක. චින්තාමයෙන් පුළුවන් ලෝකෙට අයිති විශිෂ්ට ඥාන කියන එක. කියන්නේ ලෝකෙට අයිති අනිත් අය දන්නවට වඩා දන්නවා කියලා පෙන්නන. ඒ නුවණ ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒක හරිද වැරදිද කියන එක ප්‍රත්‍යක්ෂ වෙනකන් කියන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ භාවනාවේ. ඥාන.
ස්ථිර කරගන්න කෝ
එකක්. ස්ථිර කියන්නේ මේක ඇත්තමයි. කියලා තමන් අත්දකිනවා. අපි කොහේ හරි ගැන අහලා තිබුණාට දැන් අඟහරු ලෝකේ ගැන අහලා තිබුණාට ඔක ප්‍රත්‍යක්ෂ නැහැ, ගිහිල්ලා
නැහැ.
ඒ වගේ ඒ කියන්නේ ඇත්ත දැනගත්තොත් ඒක කාටවත් බොරු කරන්න බෑ. බරු වෙන්නේ නැහැ ඇත්ත. තව කෙනෙක් කිව්වට නෑ ඔක එහෙම නෙමෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටියට දැනගත්තට පස්සේ. හරි. එතකොට අපි දැන් අපි හිතමු. යාපනයේ ගැන මම දන්නේ කී දෙනෙක් ගිහින් තියනවද කියලා. අපිට අහලා දැනගන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. නේද? විස්තර ගොඩක් දන්නවා. හිතලත් කියන්න පුළුවන්. ඉතින් ඒ අහපලා දැනගත්තු ටිකට අපි හිතලත් ටිකක් එකතු කරලා මේ දන්නේ වයින් තව ටිකක් හදලා කියන්න පුළුවන්. හැබැයි ඔතෙන්ට යනකන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහනේ අර කියපු එකක්වත් ඇත්තම ඇත්තද කියලා. සමහර විට නිකන් ගිහින් ආවත් යාපනය ගැන දැනගන්න බෑ. ඒ පේන ටික විතර. ඔව්. දැන් ඒ ගිහිනුත් දැන් ගිහින් එන කෙනා යාපනය ගැන කියන එකයි යාපනේ ජීවත් වෙන කෙනෙක් එහෙ ගැන කියන එකයි වෙනස්. එයාගේ අත්දැකීම වෙනස්. හරි. මේ සමහරු එක එක තැන්වල පිටරට එහෙමවත් පුළුවන්. ගිහිල්ලා තිබුණාට අර සමහර විට එක කොටසකට එක තැනකට ගිහිල්ලා මුළු ජපානේ ගැනම කියනවා ජපානේ මෙහෙමයි කියලා. මේ ජපානේ හිටිය කෙනාට ඒවා නිකන් විහිළුවක් වගේ විතරයි. එහි ජීවත් වෙන කෙනාට. ඒගොල්ලෝ දන්නවා වගේ කිව්වට. ඒකට ඒකෙන් තේරුම් ගන්න මේ ප්‍රත්‍යක්ෂ ඥාන. මං කාලයක් ඔය ජපානේ ගිහින් ඉඳලා ආවා. ඒ පැත්තට ඔය යන එන අය ගිහිල්ලවත් නැහැ. ජපානේ මිනිස්සු ජීවත් වෙන පැති වලට. මං කතා කරන අය නිකන් ඔය ෆොරිනර්ස්ලා පිටින් යන අය යන තැනට විතරනේ ගිහින් තියෙන්නේ. අර මිනිස්සු ජීවත් වෙන හැටි එහෙම මේ පැති දන්නේ නැහැ. ඉතින් සමහරව එහෙම කතා කරනකොට ඉතින් පිට මේ hina යනවා විතරයි වුණාද මේ කියන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ අර නොගිය අයට වඩා ටිකක් දන්නවා. සමහරු නොගිහිනුත් කතා කරනවා ඒක ගැන. නෑ හරියටම දන්නවා. එහෙනම් සමහර ඒවා හොඳට අහු වෙනවා. මේ වචනයක් වුණත් එහෙ කතා කරන හැටි මෙහෙ කතා කරන හැටි. ඒ සමහර වචන තියෙනවා. දැන් ජපානයේ එක නගර තියෙනවා. ඒගොල්ලෝ අහලා ඇති ඔය මොනවාද අහලා තියෙන නගර? ටෝකියෝ. ඔසාකා. ඔසාකා කියලා මෙහෙ කියනවනේ. ජපානයේ ඔකට ඔසාකා නෙමෙයි කියන්නේ. ඕසකා. ජපනීස් ඉගෙන ගත්තා නම් ඒත් අහලා ඇති. ඕසකා. මෙහෙ අය ඔසාකා. ඒක අහනකොටම තේරෙනවා මේ මොන වගේද කියලා. ඒ වගේ ඉතින් එහෙ හිටිය කෙනා දන්නවා මෙයා මේ ඇත්තටම දැනගෙනද නැද්ද කියන්නේ කියන එක. ඉතින් ඒවා මං කිව්වේ දැන් ඔක දාන්න ඕන අනුන්ට නෙමෙයි අපිට. අපි දෙයක් කතා කරන්නේ ප්‍රත්‍යක්ෂව දැනගෙනද. ප්‍රත්‍යක්ෂව දැනගත්තේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ ඇත්ත ඇති හැටි. පංචචතුරාර්ය සත්‍ය. ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය දැනගත්තේ බුදුරජාණන් වහන්සේ. එතකොට තමයි මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. අපි දන්නේ මොනවද? අපි මේ මොනවා හරි මත ටිකක් හදාගෙන විඥාණයෙන් කියපු බොරු ටික ඇත්ත කරගෙන ලෝකේ ගැන කතා කරමු. බුදුහාඳුර ඇත්ත ඇති හැටි දැකලා විඥාණයම මායාකාරය. අපිට මේ මේ විස්තර කියපු විඥාණයම මායාකාරයක් කියලා කියනවා. ඉතින් කොහොමද අපි ඇත්ත දැනගන්නේ? ඉතින් මාය උපමංච විඥානං කියලා කියලා තියෙනවා. විඥානේ මායාකාරයි. මේ වෙන් කරලා නැහැ. චක්කු විඥානේද සෝත විඥානේද? විඥානේ කිව්වහම මායාකාරයි. මිතෙන්න පුළුවන්. පුළුවන් කියලා ඉතින් පුළුවන් මාර්ගයේ දේශනා කරලා තියෙනවා. නේද? පුළුවන් පුළුවන්කම තියෙනවා. එකක් දන්න දකින කෙනාට ඥානම් පස්සන් යථාභූතං එහෙම නැත්නම් සම්මාදිට්ඨිය තියෙන කෙනාට පුළුවන් නැති කෙනාට බෑ. මේකත් පැහැදිලිව කියලා තියෙනවා නේද? ඒකයි මේක ක්ෂණ සම්පත්තිය බොහොම කලාතුරකින් ලැබෙන වාසනාව සම්පත්තියක් කියන්නේ දහම අහන්න ලැබෙන එක බුදුදහමක් අහන්න ලැබෙන එක. ඒකද කියලා ඉතින් තමන් වටහා ගන්න ඕන. දැන් ඒ වගේ හොයන්න ක්‍රම තියෙනවා. එතකොට දැන් ප්‍රඥාවත් එකපාර රහතන් වහන්සේගේ මට්ටමට වැඩෙන්නේ නැහැ නේද? ඒතර ප්‍රඥාව ටිකෙන් ටික වැඩෙන්නේ. එතකොට අවබෝධ වෙනස්. පෘථග්ජන කෙනාගේ අවබෝධය නෙමෙයි සෝවාන් කෙනාගේ. සෝවාන් කෙනාගේ අවබෝධය නෙමෙයි සකෘදාගාමි කෙනාගේ. ඒ අවබෝධයට වඩා වෙනස් අනාගාමි කෙනාගේ. ඊටත් වඩා වෙනස් රහතන් වහන්සේ. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් එක මට්ටමකින් පේන ඇත්ත තව ටිකක් ප්‍රඥාව දියුණු වෙනකොට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. හරි? ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා. හැබැයි ඔය හැම එකක්ම දහමට ගැලපෙනවා. තව කෙනෙක්ගෙන් අහලා මේක වෙරිෆයි කරගන්න ඕන. හරිද කියලා බලන්න. ඒක තේරුම් ගන්න ඕන. හරි. දැන් එතකොට තාම ওই චින්තාමය හරියේ තියෙන්නේ. හිතනවා. සුතමය ඥානේ දැන් චින්තාමය ඥානේ. ඒක හොඳයි ඉතින්. ඒ හොයන්න ඕන. එතකොට ඒක තව එහාට යන්න තියෙනවා කියන එකත් තේරුම් ගන්න ඕන. හරි. ඔය ඉතින් ඒක විශ්වාස කරලා තමයි අපි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඈ එහෙම කියලා අපිත් වඩුව දැක්කා කියලා හරියන්නේ නැහැ. නේද? ශරීරයට ගේ කිව්වා. වඩුවා කියලා එතන ගාථාවේ කියන්නේ තණ්හාව. එතකොට තණ්හාව ඇති වුණේ කොහොමද? තව විස්තර හොයාගන්න ඕන. තව තැන්වලින්. එතකොට ඒක තමයි කියන්නේ දහම උදව් කරගන්න. ගහකාරකම් ගවේසන්තෝ මේක හදන්නේ කවුද කියලා ගවේෂණය කළා. නේද? තණ්හා ජාති පුනක් පුන. තණ්හාවෙන් තමයි මේ ජාතිය නැවත නැවත ඇති කරන්නේ. උපදීම ඇති කරන්නේ. ගහකාරක දිට්ටෝසි. ගහකාරකය නැත්නම් හදන කෙනා. වඩුග කියන්නේ අපි හදන කෙනාට. එයාව දැක්කා. ගහකාරකන් දිට්ටෝසි පුනගේහං නගහසි. නැවත එයාට හදන්න බෑ. ඔව්. එතනම පේනව නේද? ඒක නොදන්නකම මතයි එයා වැඩ ටික කරන්නේ කියලා. තණ්හාව. එතකොට තණ්හාව ඇති වෙන්නේ කොහමද කියලා පටිච්ච සමුප්පාදේ පෙන්නනවා. ඔව්. නේද? තණ්හාව අන්තිමට ඇති වෙලා තියෙන්නේ මොකක් හින්දාද? තණ්හාව ඇති වෙන්නේ වේදනාව. වේදනාව පච්චය තණ්හාව. වේදනාව ඇති වෙන්නේ. ස්පස්. පස්ස පච්චය වේදනාව නේ. පස්සේ ඇති වෙන්නේ ආයතන. සලායතන පච්චය පස්සෝ. සලායතන ඇති වෙන්නේ නාම. නාම රූප පච්චය සලායතන. නාම රූප ඇති වෙන්නේ විඤ්ඤාණ. විඤ්ඤාණ පත්‍ය නාම රූපං. විඤ්ඤාණය ඇති උනේ සංඛාර. සංඛාර පත්‍ය විඤ්ඤාණ. සංඛාර ඇති උනේ අවිද්‍යාව. කවුද මුල ඉන්නේ එතකොට? අවිද්‍යාව. තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව හින්දා නේද? ඇත්ත ඇති හැටි නොදන්නකම්.
ලෝකයේ අපි ඇතුළත්
විද්‍යාව මා තමයි ගොඩ නැගිලා තියෙන්නේ. මම නෑ ඒකෙන් මිදෙන්න නම් අවිද්‍යාව දුරු වෙන්න ඕන. අවිද්‍යාව දුරු වෙන්නේ කොහොමද? ප්‍රඥාව වැඩි වීම තුලින්. ප්‍රඥාව වඩා ගන්න කොහොමද කියලා තමයි අපි හොයන්න ඕනේ. එතෙන්දී අපිට ශ්‍රද්ධාව එන්නේ බුදු කෙනෙක් ගැන. අපිට තාම ප්‍රඥාව නැහැ මේ මට්ටමින් දකින්න. අපි තාම අවිද්‍යාවේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ තමයි අවිද්‍යාව දුරු කළේ යත් ඇති හැටි දැක්කේ. ඒක අපට දේශනා කළා. නේද? ඒකට තමයි ධර්මය මේක ඇත්තක් ඇති කියලා ඒක හොයන්න බලන්න. අපි දන්න දේ ඇත්ත කියලා හිතුවොත් හොයන්නේ. එහෙනම් තමයි මේක ශ්‍රද්ධාව මුල් කරගන්න වෙනවා. දැන් අපිට යම් කිසි ශ්‍රද්ධාවක් තියෙන අය ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන්නේ තව තව ප්‍රඥාව වැඩෙනකොට. මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඇත්තමනේ. අපිට මේ විදිහට හිතුණාට කියලා අර ශ්‍රද්ධාව එනවා ඒවා තව තව අවබෝධ වීම එක්ක. ඒකට තමයි අපි ධර්මයේ නුවණින් විමසන්නේ. එතකොට ඒක විදිහක් තමයි අර ඉස්සෙල්ලා කිව්වේ ආ ශරීරය කියන්නේ මොනවාද? කෙස්ලොම් නියදත් සම්මස්නහර ඔය කොටස් ගොඩක්. එතකොට එහෙම කොටස් ගොඩක් කියලා කියවුවහම එතකොට ශරීරයක් කියලා දෙයක් කොහමද හැදුනේ? නැත්නම් අපි විශ්වාස කරන ශරීරේ තියෙන්නේ කොහමද කියලා නේ දැන් හොයන්නේ. නේ දැන් ශරීරේ තමන්ගේ ශරීරය වෙන්න පුළුවන් අනුන්ගේ ශරීරය වෙන්න පුළුවන්. ඒතකොට මේ ශරීරය මුල් කරගෙන තමයි දැන් මම ඉන්නවා කියලා අපිට හිතිලා තියෙන්නේ. නේද? මම තව කෙනෙක් ඉන්නවා කියලා හිතිලා තියෙන්නේ. ශරීරයක් දැක්කහමනේ කෙනෙක් ඉන්නවා කියන්නේ. නේද? එතකොට දැන් ඒක හොයන්න නම් එතකොට ශරීරය කියන්නේ මොකද්ද කියලා හොයන්න. ඒ හොයන එක විදිහක් තමයි ඔය හොයන්න පටන් ගන්න විදිහක් තමයි. ඔය ශරීරය කියලා කිව්වට උතන තියෙන්නේ මෙහෙම කෙස්ලොම් නියදත් සම්මස්නහර කොටස් ගොඩක්. ඔය කොටස් ටික වෙන් වුණා නම් ශරීරයක් කියලා දෙයක් තියනවාද? කියන්නේ. නේ. මෙහෙම වුණා නම් ශරීරයක් තියනවා කියලා හිතෙන්නේ නැහැ. කොටස් වෙන් වෙලා තිබුණා නම්. නේ? තැන් තැන් වල ඔය විසිරීලා තිබුණා නම් කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් එහෙම විසිරීලා නෙමෙයි මේක එක. ශරීරයක් විදිහට තියනවා කියලා තමයි අපිට තේින්නේ හිතෙන්නේ. ඈ? ඊළඟට ඒ කොටස් ටිකත් මොන වගේද කියලා බලන්න තව එහාට බලන්න පුළුවන් කොහොමද? කෙස්ලොම් නියදත් හැදිලා තියෙන්නේ කොහොමද? සතර මහා ධාතු. ඔව්. ඒක හැදිලා තියෙන්නේ සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් කියලා තව දුරටත් මෙනෙහි කරන්න පුළුවන්. ඒක අර මෙනෙහි කිරීම මදි කෙනාට තව අවබෝධ ගන්න ඕන කෙනාට තව ටිකක් බලන්න පුළුවන්. නේ? එතකොට එහෙම බලන්න පුළුවන්. ඊළඟට ඒවත් ඒවයි එක එක ලක්ෂණ ඉතින් බලන්න පුළුවන් වෙනස් වෙලා යනවා. අනිත්‍යයි. අපව දුකටපත් කරනවා. ආත්ම හැඟීමක් එනවා. කියන දේවල් නේද? මම ඉන්නවා කියලා හිතිලා තියෙන්නේ මේ ශරීරය නිසා. එතකොට ඒක දැත්ත තත්ත්වේ. නැත්තම් මේ කනාත්මද කියලා හැම මෙනෙහි කර කර යන්න පුළුවන්. බලන්න පුළුවන්. එහෙම බලලා ඉතින් තමන්ට බලන්න පුළුවන් දැන් අවබෝධය එනවා කියන එක. ඒ අවබෝධය එමෙදි තියනවා එක පැත්තකින් අපේ කෙලෙස් අඩු වෙනවාද? ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනනේ කෙලෙස් මුල් තුන. ඔව් අඩු වෙනවාද මේ විදිහට කරගෙන යනකොට? ඊළඟට ඒවා සම්පූර්ණයෙන් නැති වෙනවාද? යටපත් වුණා විතරද? ආයි මතු වෙනවද කියන පැති නුවණින් බලන්න ඕන නේද? එතකොට යටපත් වෙනවා කියන එකත් හොඳයි ඒව ගොඩේ ඉන්නවට වඩා. ඊළඟට යටපත් කරන්න පුළුවන් වෙන කෙනා බලනවා මේවා අයිම්ම කරන්න. යටපත් වුණාට ආයමතු වෙනව නම් ආයෙ මේ භාවනා කරන්න වෙනවනේ ආයෙ දුකටපත් වෙනවනේ. නේද? මේවා මතු නොවීම තියනවා නම් අයින් කඩලම දාන්න පුළුවන් නේද? සමුච්ඡේද වශයෙන් ආයි උපදින් නැති විදිහටම නැති කරලා දාන්න පුළුවන් නම් ඒක කරන්නේ කොහොමද? එතකොට තමයි ඔය ආර්ය මාර්ගය අහුවෙන්නේ. බුදුදහම ඕනනේ. සම්මා දිට්ඨිය ඕනන්නේ අර සමුච්ඡේද වශයෙන් නැති කරන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? තාවකාලිකව යටපත් කරන විදි ඉතින් සාමාන්‍යයෙන් ලෝකේ තියෙනවා. මොකද ලෝකෙට අයිතිනේ. නෑ අපිට තරහක් ඇති වුණා තරහ නිවා ගන්න ක්‍රම එක එක જાතියේ තියෙනවානේ. එකක් කියලා නෙමෙයි. නේද? ඒවයි ඔය කියපු ක්‍රමත් අයිති. අපි කෙනෙක් එක්ක තරහ ගන්නකොට මෙන්න මගේ තරහකාරය එනවා කියලා හිතනකොටම අපි දක්ෂ වුණත් අර පුරුදු කරපු භාවනාවක් කරන්න. ඒ උතන කෙනෙක් කිව්වට උතන ශරීරයක් කිව්වට උතන තියෙන්නේ මොනවාද? කෙස්ලොම් නියදත් සම්මස්නහර දෙතිස් කුණුපය කියලා අනිත් පැත්තට අපි මෙනෙහි කළොත් තරහ යන ගතිය අඩු වෙනවා. හැබැයි අර මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕන. නේද? සිහිය නුවණ පිහිටලා ඒ වෙලාවට එහෙම පුළුවන් වුණත් තරහ නිවා ගන්න පුළුවන් නේද? එතනම පේනවා ඒක යටපත් කිරීමක්ද නැත්නම් තරහ නූපදින ගතියටම පත් කිරීමක්ද? ඒ විදිහට මෙනෙහි කිරීම තුලින් එන්නේ. මෙනෙහි කරන්න පුළුවන් වුණත් තරහ යටපත් කරගන්න බැරි වුණොත් පරණ විදියව තමයි. එහෙනම් මේ යටපත් කිරීමක් නේද කරන්නේ? දැන් එකෙන් කියන්නේ ඒක කරන්න එපා කියන එක නෙමෙයි. ඒක ඕන පුරුදු කරන්න ඕන. හැබැයි ඔකත් පුරුදු කරන කෙනා තව ටිකක් එහාට හිතනවා නේද? මේක යටපත් කිරීමක් විතරයි. මම මේක නොකළොත් එහෙම ආයෙ තරහා යනවා. සිහිය නුවණ පිහිටියේ නැත්තම් ආපහු ඉතින් අර හිතියටත් වඩා නරක තත්ත්වයකටපත් වෙන්නත් පුළුවන්. නේද? තරහා ගිහින් මොනව කරයිද දන්නේ නැහැ. නේද? කැලස් මතු වෙන්න ගත්තාම ඉතින් කොහේ යයිද දන්නේ. එහෙනම් තමයි අපි සංසාරයේ ඔය එහාට මෙහාට යන්නේ. ඒකත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන වැඩි හරියක් ඉන්නේ සතර අපාය මහගෙදර. ඒකට පේනව නේද කොච්චර හොඳට හිටියත් අපේ කෙලෙස් එන්න ගත්තට පස්සේ අපිව අනිත් පැත්තට හරවන්න පුළුවන් නේද? අපි එක ජීවිතයක ඕක යටපත් කරගෙන හිටියට අපාගත වෙන දුකෙන් මිදෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් එහාට මොකක් හරි කරන්න ඕන. පුරුදු ඉතින් සමහර විට ටිකක් කල් තියෙයි. වැඩේ තියෙන්නේ මේ ලෝකේ හැදිලා තියෙන්නේ අපි හොඳ පුරුදු වල යන විදිහටද නරක පුරුදු වල යන විදිහටද? මම අපිට හොඳ වැඩක් කරන්න නම් පෙළඹෙන ගතිය කවුරු හරි කීප දෙනෙක් ඉතින් අහලා භාවනා කරන්න එන්න ආවහම දැන් අද පාරවල් වහලා අද ඉන්න බෑ. ඔය පැත්තද හිතෙන්නේ අද කොහොම හරි එන්න ඕන කියලා. ඉතින් ඒ ලෝකේ හැදිලා තියෙන්නේ අපි අනිත් පැත්තට. දැන් අද ගෙදර හිටියනම් මේ වැඩ කෙරෙයිද? ඒක තමයි. ඉතින් බලන්න මේ අපි දැන් භාවනා කරන කට්ටියකට ඔහමනම් අනිත් අය නේද? අපිත් භාවනා නොකරන වෙලාවට කොහොමද? ඒකට මේ කෙලස් පැත්තට බර වෙන්න තමයි ලෝකේ හැදිලා තියෙන්නේ. කෙලස් වැඩි වෙන දෙයක් නම් ඔහොම කවුරු හරි කතා කර කර කියන්න ඕනද? අද ඉන්න මෙහෙමයි. නෑ, ඒවා නිකම්ම තල්ලු කරනවා ඒවට. නේද? අපිට අනිත් අයවත් ඇදගෙන යන්නේ කෙලස් පැත්තට. ඒක තමයි, ඒක තමයි මේ ලෝකේ හැටි. හරි. බුදු කෙනෙක් නිකන් නෙමෙයි කියන්නේ මේ මේ සසරේ අපි අර හිස් ගැසුම් කාලා තියෙන ප්‍රමාණය ගණන් කරන්න බෑ. නිකන් හිස් ගැසුම් කන්නේ. ඒ දඩුවමක් විඳින්න හේතු යෙදුන හින්දාමනේ හිස් ගැසුම් කාලා තියෙන්නේ. නේද? එතකොට ඒ වයින් එකතු කරපු ලී එකතු කළොත් මම කල්පයක සතර මහා සාගරයටත් වැඩි කියන එක කල්පක. දැන් ඔහම කල්ප කොච්චර ගෙවිලා ඇද්ද? එතකොට ওই හිස් ගැසුම් කන වේලාවක අපිට හොඳ හිතක් පහළ වෙන්න තියෙන අවස්ථාව කොච්චර අඩුද? තරහ හිතක් හැරෙන්න. නේද? එහෙම මරණයකටපත් වෙන වේලාවක. ඉතින් හිතන්න පුළුවන් ද වැඩිපුර දිව්‍ය ලෝකේද නැත්නම් සතර අපායද ගත කරන්නේ? දැන් ජීවිතේ අනිත් වෙලාවල මොන කර්ම කළත් මේ මේ අපි ගැන මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සසර යන සත්‍යය ගැන නේද? ඒකට දහමෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් ඔන්න මේක තමයි තියෙන බාහක தත්ත්වය. මහා දුක. පොඩි දුකක් නෙමෙයි. නේද? ඔව්. ඉතින් ඒ භයානක තත්ත්වෙ මිදිලා නැහැ. එහෙමනම් අපි නුවණින් මේක හොයන්නම වෙනවා. ඒතකොට අපිට දැන් නුවණ තියෙන හැකියාව තියෙනවා. ධර්මය අහන්න ලැබිලා තියෙනවා නේද? තේරුම් ගන්නත් හැකියාවක් තියෙනවා. ඒතකොට දැන් ශරීරය ගැන අර විදිහට මෙනෙහි කර කර ඉන්න පුරුදු කරන්න පුළුවන් නම් ඔතන ශරීරයක් දැක්ක ගමන් අපි මෙනෙහි කරනවා. ওই ශරීරයක් කියලා හිතුනේ පරණ පුරුද්දට ඒ වුණාට ඔතන තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර මේ දෙතිස් කුණූප ගොඩක්. පිළිකුල් සහගත දේවල් ගොඩක්. ඕක පෙන්න හිටියත් වටිනවා. හරි වටිනවා. පිළිකුල් සහගත දුකඳ හමන දෙයකට මගේ කියයිද? මම කියයිද? ඊළඟට මේක මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද කියන එක. ආත්ම ස්වභාවයක් තියනවාද? අපට පුළුවන්ද පාලනය කරන්න අපට ඕන විදිහට තියාගන්න? ඒක හිතට පෙන්න ඉන්න හොඳ විදිහක් ඒ දිතෙස් කුණුප භාවනාව. බැයි වැඩේ තියෙන්නේ ඕකෙන්ම කෙනෙකුට අවබෝධ වෙයිද කියන එක කියන්න බෑ. ප්‍රඥාව වැඩෙන විදි තියෙනවානේ. ඒ හින්දා අපි කියා දීලා තියෙන අනිත් භාවනාත් උත්සාහ කරලා බලනවා. නේද? නැහැ, ඊළඟට සතර මහා ධාතු පැත්තෙන් ඔක මෙනෙහි කරන්න පුළුවන්. එතකොට මේ ශරීරේ කොටස් හැදිලා තියෙන මේ පඨවියයි බාහිර දේවල් හැදිලා තියෙන පඨවියේයි වෙනසක් තියනවාද? පඨවි ගතිය පඨවි. ශරීරයේ තුල පඨවි කිව්වත් එළියේ පඨවි කිව්වත් ඒ පඨවි ගතිය පඨවිමය කියලා එහෙම මෙනෙහි කරන්න පුළුවන්. ඒක ඔය ධාතු මනසිකාරය පැත්තට. මේ විදිහට මෙනෙහි කර කර ඒවත් උත්සාහ කරන්න ඕන. තේවා උත්සාහ කරන ගමන් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තව පෙන්නලා තියෙනවා මේ ආයතන වශයෙන් දකින්න කියන එක එහෙම. නේද? ආයතන ගැන ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් වෙන ඥානම් පස්සන් යථා භූතං. ඇහැ ගැන ඇහෙන් දැනගන්න රූප ගැන. කන ගැන කනෙන් දැනගන්න ඒ ශබ්ද රූප ගැන. ඒවයි ඇත්ත ඇති හැටි දකින්න ඥානම් පස්සන් යථා භූතං. එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨියෙන්. සමාධිට්ඨියාවොත් තමයි ලෝකෝත්තර මාර්ගේ වැඩේ නේද? එහෙනම් අපි ඊළඟට බලන්න පුළුවන් අර මොනව හරි දැනගත්තා නම් දැනගන්නේ ආයතනිකින්. ශරීරයේ තියනවා නම් ශරීරයේ තියෙන බව දැනගෙන තින්නෙත් ආයතන වලින්. ආයතන ටික හොයාගන්න පුළුවන් අපිට. මේක තව විදිහක් නේද? තමන්ගේ ශරීරේ හැරි අනුන්ගේ ශරීරේ හැරි තියෙනවා කියලා දැනගන්න උදව් වුණේ මොන ආයතනද කියලා බලන්න පුළුවන්. හ්ම්. ආයතන හයෙන් උදව් වුණ ටික අල්ලගන්න පුළුවන්. ඒක අපි ඇහෙන් දැකලා නම් දැනගත්තේ චක් ආයතනේ ගැන බලන්න නේද? කණෙන් අහලා නම් දැනුවත් උනේ ශරීරයක් තියෙනවා කියලා. ඒකට සෝත ආයතනේ ගැන බලන්න. ගනස්සුනද දැනිලා නම් දැනගත්තේ ඈ කවුරු හරි ඉන්නවා කියලා. එතකොට ඒ ආයතනි ගහන ආයතනි ඈ රසක් නිසා නම් දැනගත්තේ. එතකොට ජීව ආයතනි බලන්නේ. ස්පර්ශය නිසා නම් දැනගත්තේ කාය ආයතනි බලන්නේ ඈ. ඔව් ඊළඟට ඒක තමයි පාවිච්චි කරලා තියෙනවා. ඕවා ගැන බලලා තියෙනවා අන්නේ. එතන තමයි අඩුව තියෙන්නේ. ආයතන පාවිච්චි කරලා ඒවයින් විඥානත් උපද්දලා හිත හදලා. හැබැයි අපි ඕවා ගැන සිහිය නුවණ පිහිටෝලා නැහැ. මම සිහිය නුවණ පිහිටන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කායાનුපස්සන සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානෙ මුලින්ම කියන්නේ කායાનුපස්සන සතිපට්ඨාන. කායાનුපස්සන සතිපට්ඨාන ඉති අජ්ජත්තං වා කායේ කායાનුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායાનුපස්සී විහෙරති. අජ්ජත්ත කයක් තියනවා නම් ඕක ගැන මෙනෙහි කරගෙන සිහිය නුවණ පිහිටගෙන ඉන්න වෙනවා. බාහිර කයක් තියනවා නම් ඕක ගැන සිහිය නුවණ පිහිටගෙන ඉන්න වෙනවා. කාතාපි සම්පජානෝ සතිමා විදිහට උත්සාහයෙන් නුවණි සිහිය පිහිටන ආතාපි සම්පජාන සති අජ්ජත්තකයෙත් සිහිය නුවණ පිහිටන්න ඕන. බහිද්දකයෙත් සිහිය නුවණ පිහිටන්න නේද? ඒතරෝ ඕවා තමයි මේ කම මාර්ගය කියලා කියලා තියෙන්නේ මේ අවබෝධ කරගන්න. ඒතර ඒක කරන්න වෙනවා. ඒතර සිහිය පිහිටනකොට අපි දන්නා ඔන්න අජ්ජත් කයක් ගැන දැනගත්තා, ඔන්න බහිද්ද කයක් ගැන දැනගත්තා. සිහිය තිබුණොත් මේකවත් දැනගන්නේ නේ. ඊළඟට නුවණ පිහිටන්න තමයි ඕකේ අර ස්කන්ධ ධාතු ආයතන. මේ විදිහට බලන්න කියන්නේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. මොකද අපි සිහියෙන් පෙන්වන්නේ ලෝකෙට අයිති පැත්තනේ. පුරුදු කරපු පැත්ත මෙන්න මෙහෙම දැනගත්තා බාරගත්තා කියලා පෙන්නවා. ඒක ලෝකෙටයි. ඒතන නුවණ නැහැ. ඒකට සිහිය එක්ක නුවණ සිය දෙන්න දැන් දහමක් අහලා ගත්තු නුවණ උතෙන්ට යොදන්න වෙනවා. රජ්‍යත්ත කයක් ගැන දැනගත්තා නම් අපි ආයතන වලින් බැලුවොත් මොන ආයතන උදව් වෙලාද ඔක දැනගත්තේ කියලා බලන්න පුළුවන්. බහිද්ද කයක් ගැන දැනගත්තා නම් මොන ආයතන උදව් වෙලාද ඔක ගැන දැනගත්තේ කියලා බලන්න පුළුවන්. ආයතන ගැන තව ටිකක් දක්ෂ වුණොත් ඇහැට පුළුවන් මොකද්ද? ඇහැේ කෘත්‍ය මොකද්ද? ඇහැ කියපු බොරුව මොකද්ද කියලා ওই දෙකම පෙන්වන්න. ඇහැට කරන්න පුළුවන් මෙච්චරයි. ඒ වුණාට අපි බාර අරන් තියෙන්නේ මායාවෙන් පෙන්නපු දේවල්. ඔයි දැන් ඒක ඕනනම් දෙකකට කඩන්න පුළුවන්. ඇහෙන් දැකපු එක ගැන හිතලා. අපි මුලින් හිතන්නේ ඉතින් ඇහෙන් දැකලා දැනගත්තා කියලා. කණෙන් අහලා දැනගත්තා කියලා නේද? ලෝකෙට අයිති මට්ටම. ඒක තව ටිකක් හොයන කෙනා ඒ ආයතනෙත් දකිනවා. ඇහි විතරන්නේ මේ ඇහි මනස. කණ විතරන්නේ කණයි මනසයි දෙකම එකතු වෙලා ඒ වැඩේ කළේ කියලා ආයතන ඒ දෙකත් වෙන් කරගන්න. ඒවයි ඒවයි කෘත්‍ය අඳුර ගන්න ඕන. ඒගොල්ලන්ට කරන්න පුළුවන් මෙච්චරයි. ඒගොල්ලෝ අපිව මුලා කළේ මෙහෙමයි කියන දෙපැත්තම පෙන්නන්න. හරි. මුලාවේ ඉන්නා නම් බාරගන්නේ මෙහෙමයි. ඇත්ත ඇති හැටි දැක්කනම් මෙහෙමයි කියන එක නුවණින් පෙන්නවා. ඒතට ඒක පෙන්නන්න නම් අර දහම අහලා තේරුම් අරන් තියෙන්න ඕන. සම්මාදිට්ඨිය හදාගෙන තියෙන්න ඕන. එතකොට තමයි ඇත්ත ඇති හැටි දකින්න දැන් සිහියිනවනයි පිහිටවන. රූපය පිරිසිඳ දකිනකන් ඔය කායනුපස්සනාව වඩන්න තියෙනවා. නේ? රූපේ මුලා වෙලා ඉන්නකන් අපි සංසාරේ යනවා, දුකට අහු වෙනවා. නේද? රූපේ නිසා යම් කිසි දුකක් තියෙනවා නම් ඔකට අහු වෙනවා. එතකොට ඒකෙන් මිදෙනකන් මොකද්ද වඩන්න තියෙන්නේ? කායනුපස්සනාව. රූපේ පිරිසිඳ දකින නුවණ එනකන්. නේද? දැන් අපි භාවනා කරනකොට ස්වහගෙනනේ කරන්නේ නේද? මේ භාවනා කරනකොට දැන් ශරීරේ තියනවා කියලා හිතෙන්නේ දැනගන්නේ කොහමද? ඇහෙන් වෙන්න බෑනේ ඇස් දෙක වහගෙන. මනසෙන් තමයි කියලා තියෙන්නේ. ඉතින් මනසට සමහර විට අනිත් ආයතන උදව් වෙලා තියෙන්නත් පුළුවන්. දැන් අපි ස්පර්ශ උදව් වෙන්න පුළුවන් කාය ස්පර්ශයෙන්. දැන් කකුල රිදෙනකොට කකුල කියලා දැනගන්නකොට කාය ස්පර්ශෙත් උදව් කරේ නේද? නැත්නම් ඔය හුළඟක් වදිනකොට ෆෑන් එකේ හුළඟ වෙන්න පුළුවන්. එහෙනම් හුළඟක් වදිනකොට ශරීරේ තියෙනවා කියලා දැනගන්නවා. එතකොට තව ආයතනයක් උදව් වෙලා මනසට. මනස තනියෙන්ම නිමි. කාය ආයතනේ දැනුණ දෙයක් උදව් වෙලා. ඊළඟට හුස්ම තියනවා කියලා දැනගන්නකොටත් ඒ කාය ආයතනේ උදව් වෙලා තියෙනවා නේ. ස්පර්ශයක් උදව් වෙලා. ඔව්. නිකම්ම මනසට තමන්ගේ ඉරියව්ව මෙනෙහි කරගන්නකොටත් සමහර විට මනස වෙන්න පුළුවන් කාය ආයතනේ උදව් කරගෙන වෙන්න පුළුවන්. තමන් ඉන්නේ මොන ඉරියව්වේද කියලා මෙනෙහි කරන. ඇස් දෙක වහගෙන හිතන්න කිව්වහම පේන්නේ මනසට තමයි. අපි සමහර වෙලාවට දැනෙන දේවලුත් උදව් කරගෙන තමයි ඉරියව්ව හොයාගන්නේ. නේද? සමහර විට නිකම්ම හිතා ගන්නත් පුළුවන්. ඈ? ඔව්. කලින් මතකෙකින් කොහොම හරි මනස හදා ගන්නවා. දැන් මේ විදිහට තමයි ඉන්නේ කියලා. කොහොම හරි තේරුම් ගන්න ඕන. එතකොට මනසෙන් හදාගත්තු දෙයක් නේද ඔය දැනගත්තේ. එතන අල්ලන්න පුළුවන් නම් ඒකත් ලොකු නුවණක්. ප්‍රඥාවට තමයි ඔක පේන්නේ. නේද? අපි සාමාන්‍ය හිතනකොට මගේ ශරීරය මෙහෙම තියෙනවා කියන අර බාහිර මොනවායින් හරි හැදිච්ච කය ගැන නේ හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. බලන්න ටිකක් පේනවා. ඕක පෙන්නේ මනසෙන්. ඉරියව්වේ ශරීරයේ තියනවා කියලා මනසෙන් නෙපෙන්නේ. ඕකම ගන්න පුළුවන්. දැන් දෙතිස් කුණුපේ මෙනෙහි කරනකොට ඇස් වහගෙනනේ මෙනෙහි කරන්නේ. පේන්නේ නැහැ නේ මොකවා? හිතට පේනවනේ. කෙස් කියන එක හිතට පේනවනේ. ඒක පේන්නේ කොහොමද? ඇස් දෙකෙන් නෙමෙයිනේ පේන්නේ. මනසෙන් මෙනෙහි කරගෙන තියෙන. නැත්නම් මනසෙන් හදපු එකක් මනසෙන් ඉඳ නැහැ. මේ ඔව් දැන් අන්න එළියේ තියෙන ටික නම් දැකලා හරි ගමන් නෑ. දැන් ඇතුලේ තියෙන හැමෙන් ඇතුලේ කවදාවත් දැකලා තියෙනවද? එහෙම කියලා හිතනවා විතරයි නේ. අන්න ඒක තමයි මම අර අඟහරු ලෝකේ ගැන නුවණ වගේ තමයි මේ ශරීරය ඇතුලේ තියෙන ඒක. අවයව ගැනත් අපි හිතාගෙන හිතනවා එහෙම ඇති කියලා. එහෙම බැලුවත් හැමෝගෙම එක වගේ නෙමෙයි. එතකොට ඒව බලලා හිතා ගන්න. නේද? අනිත් අයගේ ඒවා තියෙන හින්දා අපෙත් ඇති කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ විදිහටම ඇති කියලා හිතාගෙන. එතකොට ඔක තේරුම් ගන්න ඕනේ. ඒක දැනුමත්ද ප්‍රත්‍යක්ෂ ඥානයක්ද නැත්නම් හිතලත් තේරුම් ගත්ත දෙයක්ද? දැන් සුතමේ චින්තාමේ භාවනාමේ කියන පැති වලට යන්න පුළුවන්. හරි. ඔව් අහලා විශ්වාස කිරීමක් විතරයි නේද? හැබැයි අපි හිතන්නේ නෑ නේ අපි හරියටම දන්නවා.
හැබැයි මෙහෙමත් තියෙනවා දැන් අපි දැන් ඔය දැන් හරකෙක් එළෙල තියෙන තැනකට ගිහිල්ලා බැලුවොත් ඉතියා හද වස්කෝ ඉවලා තියෙනවා. දැන් එකක් තියෙන සාමාන්‍යයෙන් හැබැයි කෙනෙක් ඇට කටු මස්
හරකාගේ තියෙන හින්දා අපෙත් ඇති. හරිද අපිත් ඒ වගේ
තමයි.
හයි බේබි. හිතාගෙන ඉන්න එක හිතාගෙන ඉන්න එකක් කියලා පෙන්වීම විදර්ශනයි. ඒක තමයි මේ කියන්නේ දැන්. මනසෙන් හදලා පෙන්නපු දෙය මනසෙන් හදපු දෙයක් කියලා දකින එක විදර්ශනයි. ඒක සාමාන්‍ය අපි දන්නේ නැහැ. එතකොට ලෝකෙටයි ඉති දැක්ම. මේ ලෝකෙටයි ඉතිත් මං කියුවේ සාමාන්‍ය කෙනා දන්නවට වඩා නුවණක් ගන්න පුළුවන් ඇ හිතලා. මේ ලෝකෙටයි ඉති විශේෂ ඥාන. දැන් දොස්තරලා අපිට වඩා දන්නවා. මේ පැත්තේ. ඒක ලෝකෙටයි ඉති විදිහට ඒගොල්ලෝ උසස් කියලා අපි සලකනවා නේ. ඒගොල්ලෝ අපිට වඩා දන්නවා ඒක ඉගෙනගෙන. ඒක තමයි මේ මොන විදිහකට හරි දැනගෙන තියන හැබැයි ඒකේ දැන් දහම දන්න කෙනාට නුවණක් එනවා ඒක ලෝකෙටයි තියෙන්නේ. ඒගොල්ලන්ට මේ ලෝකෝත්තර දර්ශනය නෑ. ඔව් ලෝකෙටයි තියෙ හැම එකම එතකොට ලෝකෝත්තර මාර්ගය එක්ක බලනකොට පූර්ව ප්‍රතිපදාව. ඒ අවබෝධය සමහර විට උදව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙටයි තියෙ දැනගෙන තියෙන දේවල් උදව් වෙන්න පුළුවන් අපිට ලෝකෝත්තර දර්ශනේ ඇති කරගන්න. ඒ හින්දා තමයි අර පූර්ව ප්‍රතිපදාව වඩන්න කියන්නේ. දැන් ශරීරයේ කඩලා බිඳලා බලද්දි ඔය අවයව වෙන් කරගන්න ඒ දැනුම තියෙන කෙනාට ලේසියි ටිකක්. නෑ. ඒක ගැන මුකුත්ම නොදන්න කෙනාට එච්චර බලන්න බෑ. එහෙම එකක් තියෙනවා. වැඩේ තියෙන්නේ අපි වෙන් කරගන්න ඕන ඒ දැක්ම කොච්චර එහාට ගිය දැක්මක්ද ප්‍රඥාව පැත්තේ. ඒකේ වල ලෝකෙටයි තියෙන්නේ දේවල්. මේ ලෝකෙටයි තියෙන දේවල් වලින් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ලෝකෙටයි තියෙන දේ. අපේ වැඩේ තියෙන්නේ ඒක දුක නැති කරන්න. ඇත්තටම මේ සංසාර දුක නැති කරන්න එක උදව් වෙනවද කියන එක. ඒ පැත්ත තමයි අපි හොයන්න ඕනේ. නේද? ඔව් ඒ පැත්තෙන් ගෙහින් ආව නුවණින් බලනකොට පේන ඔය දුක නැති කරන්න කියලා හිතාගෙන තව දුක් ගොඩක් නේ ගොඩ ගහගෙන නැහැ ලොකු දෙයක් වුණාට ඕක එක එක දැන් දොස්තරලා එක එක ඒවා හොයාගෙන ඔන්න ප්ලාස්ටික් සර්ජරි කරන්න ආරෝ මේව කරන්න දැන් මහා දුක් ගොඩක් විඳිනවා ඊළඟට. ඔවා විඳලා දුක නැති වෙයිද දුක වැඩි කරගනීද කියන එක. ඒක සාමාන්‍ය ලෝකයට පේන්නේ නැහැ. ඒකයි වෙනස තියෙන්නේ. ඒකට මේ නුවණින් බලන කෙනාට තමයි පේන්නේ ඔය ඇත්තටම දුක නැති කරන්නද ඔය යන්නේ දුක වැඩි කරගන්නවා. ඔවකලා කියලා අපි මැරෙන එකක් නැද්ද? ඈ වයසට යන එකක් නැද්ද? නේද? එහෙනම් මෝහයයි අවිද්‍යාවයි ගත්තහම දැන් මෝහය කියන්නේ මුලා වෙන ගතියටනේ මෝහය කියන්නේ. මුලාව මුලාව කියන්නේ රැවටිලා නේ. රැවටෙන්නේ ඇයි? ඇත්ත දන්නේ නැති හින්. අවිද්‍යාව නිසා එක එක විදිහට මුලා වෙන්න පුළුවන්. රැවටෙන විදි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම රැවටීමම හැම මෝහෙම අනිවාර්යෙන් අවිද්‍යාව තියෙනවා. කෙනෙක් වැඩිපුර රැවටෙන්න පුළුවන්, කෙනෙක් අඩුවෙන් රැවටෙන්න පුළුවන්. හැබැයි රැවටුණා නම් අනිවාර්යෙන් අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම තියෙනවමයි. ඔව්. ඇත්ත ඇති හැටි දැනගත්තා නම් රැවටෙන්න විදිහක් නැහැ. ඒතකොට ඇත්ත ඇති හැටි නොදන්න කම තමයි අවිද්‍යාව තමයි රැවටෙන්නේ මුලාව. මෝහය මත අනිත් කෙලෙස් තව ඇති වෙන්න පුළුවන්. මුලා වුණාට පස්සේ මුලාව මත දැන් අපි කියුවේ අර දැන් බල්ලා වතුරට බිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ මෝහයෙන්නේ. මුලාවක් නේ. තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතනකොට මෝහයට අහු වෙනවා, මුලා වෙනවා. ඒක ඇති උනේ ඇත්ත ඇති හැටි නොදන්න කමයි. අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් ඔන්න මෝහයට අහු වුණාට පස්සේ මුලා වුණාට පස්සේ ඒ බල්ලා එක්ක තරහ ගන්න පුළුවන්. ඇලීමක් ඇති කර ගන්න පුළුවන්. ඒකට ලෝභ දේශය ඒ මත මෝහයෙන් හදපු දේ මත ලෝභ දේශය ඇති වෙලා තව දිගින් දිගට යන්න පුළුවන්. මෝහය විතරක් තියෙනවා කියන්නේ අපිට අර වේදනා පැත්තෙන් කියවහන් කියන්නේ අදුක්කම සුඛ වේදනාවේ මෝහය. අවිද්‍යාව සුඛ වේදනාවේ රාගය, දුක්ඛ වේදනාවේ පටිඝ ගැටෙන ගැති. සුඛ වේදනා සප්ප වේදනාවල තියෙන අනුසය විදිහට රාගය, රාගානුසය කැමැති වෙන ගැති, ආස කරන ගැති. ගැටෙන පටිඝ නැත්නම් දුක වෙන වේදනාවල තියෙන පටිඝානුසය ගැටෙන ගැති. ද්වේෂය පැත්ත. ඔව් චූලයේ දල්ල සූත්‍රයේ ඒ ටික පැහැදිලි කරනවා. ඒක තමයි කියන්නේ ධර්මයේ එක එක තැන් වලින් මේ අවිජ්ජානුසය. ඒතර අවිජ්ජානුසය තියෙනකොට මෝහ මුලා වෙනවා. ඔව් මෙහෙමයි අදුක්කම සුඛ මට්ටමටපත් කරන්නත් ඉතින් සෑහෙන උත්සාහයක් ගත්ත කෙනා. දැන් සමාධිය වඩන කෙනාගේ ගොඩක් වෙලාවට අදුක්කම සුඛ මට්ටම. ඕක දැන් නා කාම ලෝකෙත් තියෙනවා ඒක. තුන් ලෝකෙටම අයිති. හැබැයි අර ලෝභ දේශ මුල් වෙලා එන හිත්වලට වඩා ටිකක් හොඳයි. ලෝභ දේශ තනිකරම අකුසල් පැත්තටනේ යන්නේ. දැන් මේක කුසල් පැත්තට හරවන්න පුළුවන්කම තියෙනවා මේ අදුක්කම සුඛ එක. මොකද ඒකේ මෝහයනේ තියෙන්නේ. දැන් ලෝභය ඇලීම් ගැටීම් නෙමෙයි. නේ? ඒකට ලෝකෝත්තර මාර්ගයේ දර්ශනයට ගන්න පුළුවන් තැන තමයි ඔය අදුක්කම සුඛ වේදනා. ඒකට නෑ ලෝකෙට අයිති මට්ටමේදී ඔකට ලෝකෙට අයිති උපේක්ෂාව කියලා කියනවා. ආර්ය මාර්ගයේදී ඒ උපේක්ෂාව නෙමෙයි. හරි එතන අවිද්‍යාව මෝහය තියෙන හින්දා.
ලෝකෙට අයිති මට්ටමට අදුක්කම
සුඛ කිව්වොත්
හරි
නේද? එතකොට ලෝකෙට අයිති දැන් අපි තරහ යන්නේත් නැති ඇලීමක් නැති කෙනෙක් සාමාන්‍ය හොඳයි කියලා නේ කියන්නේ. නේද? කොච්චර බැන්නත් තරහ යන්නේ. එයා හොඳ කෙනෙක් කියලානේ කියන්නේ. දැන් ලෝකෙට ඇවිත් විදිහට හොඳයි. හැබැයි එයා සංසාරෙන් ගැලවිලාද? නැහැ. අවිද්‍යාවයි මොහේ. ඒකට සාමාන්‍යයෙන් සමාධි ධ්‍යාන වඩන අය ඒ වගේ. නිකම්ම එකපාරට තරහ ගන්නෑ. ඒගොල්ලන්ගේ හිත නිවිලා තියෙන්නේ. නිවිලා කියන්නේ අර නීවරණ යටපත් වෙලා. ඔව් එතන දැන් මෝහය තියෙනවා. හැබැයි ඇලීම් ගැටීම් නෑනේ.
ඇලීම්
ඇලින් ගැටෙන්න නෑ කියන්නේ ඒවා යටපත් වෙන.
යටපත් වෙන නම් මම ඇත්ත ඇති ඇති දැක්කෙත්
නෑ. ඔව්. ඇත්ත ඇති හැටි දැක්කෙත් නෑ. අන්න ඒකයි මේ මෝහය අල්ලන්න තැන. ඇලුනෙත් නෑ ගැටුනෙත් නෑ කිව්වට ඇත්ත ඇති හැටි දැකලා වෙන්න බෑ. එහෙම නැතුව ඕක තියෙනවා ඉතින් අපිට මොකද කියලා නේද? ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. ඒකෙන් කියන්නේ ඇත්ත ඇති හැටි දැක්කා කියලා. එහෙනම් තමයි දුක්ඛම සුඛ වේදනාවේ අවිද්‍යානුසය තියෙනවා. හැබැයි එතන දක්ෂ වෙන කෙනාට පුළුවන්කම තියෙනවා ඒකෙන් මෙතන පැත්ත හොයාගන්න. මෙතනත් අවිද්‍යාව තියෙනව නේද? අවිද්‍යාව නැති වුණොත් මෙහෙමයි නේද කියලා නුවණින් බලන්න පහසුයි. මොකද මේ මට්ටමට එනකොට නීවරණ යටපත් වෙලා. අලින් ගැටීම් තදබල නීවරණ නේද? කාමච්ඡන්ද ව්‍යාපාද ඒවා යටපත් වෙලා. අර ඒ මට්ටමේ ඉන්න කෙනාගේ තව විදිහට කිව්වොත් ඒ සමාධිය තියෙන අය තමයි ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ. සමාධිය නැති කරන්නේ ඇලෙන්නයි ගැටෙන්නයි ගිහින්. ඒකට උපේක්ෂා ගතිය ගොඩක් වෙලාවට ඉන්න පුළුවන් සමාධිය පුරුදු කරන අයට පහසු. ඒකට ඒගොල්ලන්ට ධර්මය දැකීමේ හැකියාව වැඩි. ආර්ය මාර්ගයට වැටෙන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේ කෙනෙක් ධර්මය අහනකොට ඉක්මනට තේරුම් ගන්නවා. ඒක තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න පහසුයි. ඒ හින්දා තමයි මේ පූර්ව ප්‍රතිපදාවේවත් කරන්න කියන්නේ. මේ ආර්ය මාර්ගේ නොඋනට ආර්ය මාර්ගයට වැටෙන්න උදව් වෙන්නේ පූර්ව ප්‍රතිපදාව. නීවරණ යටපත් කරගත්තු මනස. ඒ හින්දා අපි මේ භාවනාවල යෙදෙන්න ඕනේ. තොට ආර්ය මාර්ගයට එන්න නම් සම්මාදිට්ඨිය ඇති කරන විදිහේ දැක්මක් හදාගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට ආයතන විදිහට බලන්න පුළුවන්. නේ. මොන ආයතන හින්දාද අපිට සිහිය පිහිටුවත් අතන තියෙන්නේ උපේක්ෂා වේදනාවක් නැත්නම් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ මදහත් වේදනාවක් කියලා. එතනත් ඕ වේදනාව ආවේ කොහොමද කියලා නුවණින් බලන්නත් පුළුවන්. ඒක පුළුවන් සම්මාදිට්ඨිය තියෙන කෙනා. මොන ආයතනයක් කරහද දැන් වේදනාවක් නිකන් එන්න බෑ. පස්සපච්චා වේදනාව. ස්පර්ශයක් වෙන්න අනිවාර්යෙන් ආයතනයක් තියෙන්න ඕන. නේද? තර මොන ආයතනෙන්ද ඔය වේදනාව ආවේ කියලා බලන්න පුළුවන් වුණොත් එයා අන්න දැන් විදර්ශනයේ පැත්තට යන. තර අර මෝහය දුරු වෙන පැත්තට යන්නේ ටික ටික.
හ්ම්. සයිසිතුවිලකින් වේදනාව